ශානක්‍යන් රසමාණික මන්ත්‍රතුම ඔබතුමාට මිනිත්තු 11 21ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. I would like to mention that in President's throne speech, His Excellency the President actually quoted a few individuals who had written to a newspaper, popular newspaper in Colombo. And in fact, Clifford Fernando, he is a senior from my school. He is actually a schoolmate and I know him very well. He's a very progressive gentleman. You know, in his final comments, I think it's very fitting that I start with it, is that what he has said is that a leader should have the ability to lead by example if they expect people to follow. So I think Honorable Ranil Wickremesinghe should read it out to himself on a daily basis, the lead as a leader, instead of telling us this message, I think he should put this as a sticker on his room or in his bedpost, that a leader should have the ability to lead by example if they expect people to follow. So, මගේ ඇත්තට මේ කතාව පටන් ගන්න කලින් මම පහුගිය පෙබරවාරි 4 වෙනිදා මඩකලපුව දිස්ත්‍රික්කයේ කළු නිදහස් දිනය කියලා තේමාවෙන් ඊළඟයි තමරසකච්චි පක්ෂයේ උත්සවයේ හැටියට පෙබරවාරි 4 වෙනිදා 75 වෙනි කළු නිදහස් දිනය කියලා තේමාවෙන් අපි විශාල ව්‍යාපාරයක් අපි කරා. ප්‍රධාන වශයෙන්ම මේ ව්‍යාපාරය කරන්න ප්‍රධාන හේතුව තමයි ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලාංකිකයන් කිසිම දිනකට නිදහස නැහැ. ඒක පැහැදිලිවම දන්න දෙයක්. ශ්‍රී ලංකාවේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට නිදහස නැහැ. මේ රටට ශ්‍රී ලංකාවට 1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ නිදහස ලබා ගැනීම සඳහා සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම එකතු වෙලා තමයි ඒ නිදහස ලබා ගන්න කටයුතු කරේ. ඒක මම හිතන්නේ මේ සභාවේ ඉන්න හැමෝම ඉතාම පැහැදිලිව කියන දෙයක්. හැබැයි ඒ වුණාට 1948 මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් ලංකාවට නිදහස ලැබුණට මේ ලංකාවේ ඉන්න 125ක් වගේ ඉන්න දෙමළ ජනතාවගේ දෙමළ මුස්ලිම් ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් මේ දෙමළ මුස්ලිම් ජනතාවගේ අනාගතය මේ රට තුල ඉන්න 75ක් වෙන සිංහල ජනතාවගේ අතර බාර දීලා තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගියේ අවුරුදු 75ක් තිස්සේ මජොරිටි කමියුනිටි ඒ කියන්නේ බහුතරයක් ජීවත් වෙන ජනතාවගේ වැරදි දේශපාලන තීන්දුව ඔවුන්ගේ නියෝජිතයන්ට පත් කරපු වැරදි දේශපාලන නායකයෝ මේ ගත්ත තීරණ සියලු තීරණ නිසා අද 75 වෙනි නිදහස් දින වෙනකොට ලංකාවේ කිසිම පුද්ගලයෙකුට ලංකාව තුළ නිදහස නැහැ. සිංහල දෙමළ මුස්ලිම් කිසිම කෙනෙකුට නිදහස නැහැ. ඒක පැහැදිලිවම අපි දා වේදිකාවේදී කිව්වා. හැබැයි විශේෂ වශයෙන්ම සිංහල ජනතාවට නිදහස නැහැ කියලා අපි කියන ලාවේ සිංහල ජනතාවට ආර්ථිකයේ පැත්තෙන් නැත්තම් තමන්ගේ තියෙන මේ වංචා දූෂණ නිසා තමන්ට ඒ සිංහල ජනතාවගේ දේශපාලන නිදහස ලැබිලා නැහැ. එහෙම නැත්තම් ඒ නිදහස ලැබිලා නැහැ. හැබැයි මේ රටේ මුස්ලිම් දෙමළ ජනතාව ගත්තම අපිට ආර්ථික නිදහසක් නැහැ. දේශපාලන නිදහසක් නැහැ කියන එක තමයි මේ රට තුළ කියන්න ඕනේ. මේකට ප්‍රධාන වෙන කිසිම එක්සැම්පල් එකක් ඕනේ. අපි දැක්ක පහුගිය දවස් කීපයකට පෙර මේ පාර්ලිමේන්තුවේ ඉස්සරහා ස්වාමීන් වහන්සේලා වගේක් ඇවිල්ලා ලංකාවේ ව්‍යවස්ථාවේ පිටුවක් සංශෝධනයක් ගිනි තියනවා. මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්න අහන්න කැමති ප්‍රධාන වශයෙන්ම ඔන්න ඔය දේ නිකන් පත්තර පිටුවක් මුස්ලිම් මෞලවි කෙනෙක් ගෙනල්ලා දා පාර්ලිමේන්තුවේ ඉස්සරහා ගිනි තියලා තිබ්බනම් අද වෙනකොට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පණතරදී ඒ මෞලවිතුමාව හිරේ දාලා ඕක Hindu පූජකතුමෙක් නිකන් ගෙනල්ලා පරණ නිකන් කාඩ්බෝඩ් කෑල්ලක් පාර්ලිමේන්තුවේ ඉස්සරහා ගිනි තිබ්බත් මේ රටේ ඇවිල්ලා ඕව හිරගත කරලා අද වෙනකොට කතෝලික පූජකතුමෙක් ඔක් කරලා තිබ්බත් අද මේ වෙනකොට හිරගත කරලා මේ ලංකාවේ උත්තරීතර විවස්ථාව තමයි ඒ ගිනි තිබ්බේ ඒ දේශපාලන නිදහස අද සිංහල ජනතාවට තියෙනවා. ඒකයි ඒ ඇවිල්ලා ගිනි තියන්න පුළුවන් තරක ඉන්නේ. ඔය එතන ඇවිල්ලා ඒ ගිනි තියපු ඒ ස්වාමීන් වහන්සේලා මත ලංකාවේ ජීවත් වෙන සිංහල බෞද්ධ ජනතාව අපි ගණන් ගන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ලංකාවේ සියලු බෞද්ධ ජනතාවගේ මතය නෙවෙයි එතන එදා ප්‍රජා එතන පෙන්නුවේ. ඒ එදා එතන පෙන්නුවේ මේ ඊළඟ පළාත් පාලන ආයතන ඡන්දෙට මුහුණ දෙන්න බැරුව මිච්චර කල් මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවේ වාඩි වෙලා එයාගේ පිටේ සවාරි ගියපු කණ්ඩායමක් අද එළියට බහලා ඉන්නවා. මේ කණ්ඩායමට ඊළඟට ඡන්දේ මූණ දෙන්න තේමාවක් නැහැ. මහින්ද රාජපක්ෂගේ මූණ ගහගෙන මෙච්චර කාල ඡන්ද ඉල්ලලා පින්නට පාර්ලිමේන්තුව ආපු පින් ජාතික ලයිස්තුවෙන් ආපු ඡන්ඩි හැමද කෑ ගන්නවා. මේ ඡන්ඩියද කෑ ගහන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ මූණ තියාගෙන මේ පාර්ලිමේන්තුවෙ එන්න පුළුවන් නුන්සා. දැන් එතුමගෙන් එළියට ආවම කරන්න දෙයක් නැහැ. මොකක් හරි අලුතෙන් කුමන්ත්‍රණයක් ගහන්න ඕනේ. මෙන්න මේකට ගහතු ගහපු කුමන්ත්‍රය තමයි මේ 13 වෙනි සංශෝධනය ගැන මේ අවස්ථාවේ මේ කතාබහ ඇති කිරීම. 13 වෙනි සංශෝධනය ගැන කතා කරනවා නම් ඉස්සෙල්ලා පළාත් සභා ඡන්දේ දියන්න ඕනේ. පළාත් සභා ඡන්දේ හරහා තමයි 13 වෙනි සංශෝධනයේ දින බලය භාවිතා කරනවද නැද්ද ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා කතා ගන්න ඕනේ. ඉස්සෙල්ලා මේ දැනට පවත්වන්න තියෙන පළාත් පාලන මැතිවරණෙත් එපා කියලා මේ කෑ ගහන මේ කට්ටිය පළාත් සභාවක් ඡන්දයක්වත් ගැන කතාවක් නැහැ. අද වෙනකොට මේ මේ තේමාව වරන් තියෙන්නේ මේ මාතෘකාව වරන් තියෙන්නේ Tamanට ඡන්දෙ දිනන්න වෙන කිසිම ක්‍රමයක් නැති නිසා. තවන්ගේ තව මිනිස්සෙගේ පිටේ සවාරි ගිහිල්ලා පිනට මිච්චර කාල දේශපාලනය කරා දැන් කොහොමද අපි දේශපාලනය කරන්නේ මොන හරි තුරුම්පුවක් ගන්න ඕනේ අතර ගත්ත තුරුම්පුව. මෙන්න මේ දේම තමයි 2019ට කලින් ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න කලින් සිදුවෙච්ච දේ. හැබැයි මොකද්ද වෙනස? ඒ අවස්ථාවේ ගත්තේ මුස්ලිම් ජනතාව. බුර්කාව බෑන් කරා. බුර්කාව දාන එක ලොකු ප්‍රශ්නයක් කරා. ડોક્ટર සාවි වඳපෙති වික්ක මේ වගේ කීයක් කතා කියලාද 2019 මේ පාස්කු ප්‍රහාරයේ ලේත් අතේ ගාගෙන බලයට ආවේ. අද මේ ඊළඟ ඡන්දෙට මුහුණ දෙන්න දෙයක් නැතුව තමයි මේ රටේ ජනතාව මේ රවට්ටන්න මේ මේ අලුත් මේ තේමාව කරන් තියෙන මේ සන්ඩි සෙට් එක. ඊළඟ පාර්ලිමේන්තු පළාත් පාලන ඡන්දෙ තිබ්බන් පස්සේ මේගොල්ලන්ට යන්නේ නම් නැති වෙනවා කියන එක ඉතාල පැහැදිලිව දන්නවා. හැබැයි කොහොම හරි මොන හරි යම් හේකින් ට්‍රයි එකක් දීලා සීඩ් එක තුනක් හරි හදාගන්න තමයි මේ කරන්නේ. ඒක නිසා මේ ලංකාව තුල මේ අරගලයේ කාර්යය මේ නැගිට අරගලයේ කාලේ නැගිට සිංහල ජනතාව දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව මතක තියාගන්න. මේ සේම් මේ එකම නාට්‍යයේ මේ ඊළඟ සැප්ටර් එක යන්නේ 2024 ඡන්දෙදී ආපෝ මං හිතන්නේ මුස්ලිම් අන්තවාදීන් ඉන්නවා කියලා පටන් ගන්නේ. ඒක නිසා සිංහල ජනතාවගෙන් මං ඉල්ලන්නේ බෞද්ධ මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ මුලා කරන්න හදන කණ්ඩායම විශ්වාස කරන්න එපා. ඕනනම් ජනමතවාදීන්ගේ විචාරණයක් තියන්න. මේ මේ මුලා කරන කණ්ඩායම් මේ දේශපාලනේ හිඟන්නෝ මේ දේශපාලනේ හිඟන්නෝ විශ්වාස ගන්න එපා කියන එක තමයි කියන්නේ. ඕන්න නම උනත් කියන්න පුළුවන්. අපි දැක්ක ඊයේ පෙරේද උදේ ගම්මන්පිල മന്ത്രിවරයා කියනවා මොනවද රිලවෙක්ගේ වලිගයක් මොනවද කොටයක් අස්සේ අහු වෙන එකක් ගැන ජනාධිපතිතුමාට. රිලව් වගේ එහෙම පැන පැන ගිහිල්ලි ඉවරලා. අද ඡන්දයක් දිනන්න ක්‍රමයක් නැතුව රිලව් වගේ බෝඩ් එකක් ගන්න අරන් ආපු කට්ටිය තමයි මේ කට්ටිය. ඒක නිසා මේ කට්ටිය බලලා රැවටෙන්න එපා කියන එක තමයි මට ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ නිදහස කියලා ගත්තම සිංහල ජනතාවට මේ රටේ ඉන සියලු ජනතාවට ආර්ථිකමය වශයෙන් නිදහසක් ලැබිලා නැහැ. මොකද ආර්ථිකය කියන්නේ මේ රට ආර්ථිකය කඩා වැටලා අද බංකොලොත් තත්ත්වෙට මේ රට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මුස්ලිම් ජනතාවට මේ රටේ දේශපාලන නිදහසක් නැහැ කියලා කියන්නේ අඩුම ගානේ තමන්ගේ ඥාතියෙක් මිය ගියාම මේ රටේ භූම දාන ගන්න දුන්නේ නැති පොළොවේ ඇතුලේ වල දාන්න දුන්නේ නැති රටක් කොහොමද 75 නිදහස් දිනත් කියලා සමරන්නේ? මේ රටේ දෙමළ ජනතාව ගත්තම මම දැක්ක ජනාධිපතිතුමා කියලා තියෙනවා මොනවද පාසලකට ගියාලු ඒ පාසලේ ගියාම කියලා තියෙනවලු පාසලේ ඇවිල්ලි වරලා මං හිතන්නේ අනුරාධපුරේ ගියපු වෙලාවේ මලියදේවි ඇවිල්ලා දරුවෝ දෙන්නෙක් ඇවිල්ලා ජනාධිපතිතුමාට දුන්නලු CD එකක්. ඒක මම මේ ඉංග්‍රීසි එකෙන් කියන්නේ I will not leave the country කියලා ඒ සින්දුවේ තියෙන්නේ. අනේ ගරු ජනාධිපතිතුමා එන්න උතුරු නැගෙනහිරට ඔබතුමාට CD එක සින්දු ගහලා දෙයි. අපේ දරුවෝ පැහැරගෙන ගිය අපේ දරුවෝකෝ මරුපු අපේ දරුවෝකෝ බාර වෙච්ච අපේ දරුවෝකෝ අපේ තාත්තකෝ අන්න ජනාධිපතිතුමා මගේ ඉස්කෝලේ තාම හමුදා කඳවුරක් අස්සේ තියෙන එක නිදහස් කරලා දෙන්න. ආ අපේ පිට්ටනිය තාම තියෙන හමුදා මගේ පිට්ටනිය තියෙන හමුදා කඳවුරක් අස්සේ එක නිදහස් කරලා දෙන්න. අනේ ජනාධිපතිතුමා මම ශ්‍රී ලංකාවේ නැද්ද? ජනාධිපතිතුමාට CD ඕන තරම් ගහලා දෙයි. ඇයි මේ ජනාධිපතිතුමා මේ එක පාසලක එක නැරටිව් එකක් විතරක් එක කතාවේ එක පැත්තක් විතරක් මේ සභාවෙත්ල කියන්නේ කියන දහන්න ඕනේ. ඒ වගේම තමයි මුස්ලිම් ජනතාව නිදහස් ගැන කතා කරද්දි මේ පාස්කු ප්‍රහාරය තුළින් මේ රටවටම හතුරා කරපු මුස්ලිම් ජනතාවගේ මේ පාස්කු ප්‍රහාරයට යුක්තියක් ඉටු කිරීම ගැන වචනයක් නැහැ මේකේ. මේ පාස්කු ප්‍රහාරය ගැන මේ පාස්කු ප්‍රහාරය තියාගෙන විකුණන් කාපුවද ඇමතිවරු ඉන්නවා ඉස්සරහ පෙළේ වාඩි වෙච්ච කට්ටිය. මෙතන ඇතුලේ නැහැ ඉන්නවා ඉස්සරහට ආපු සෙට් එකක්. අද ඒගොල්ලන් වචනයක්වත් කිව්වේ නැහැ මේ ජනාධිපතිතුමාගේ මේ රාජාසන කතාවේ වචනයක්වත් නැහැ පාස්කු ප්‍රහාරය ගැන. එතකොට කොහෙද මේ රටේ සියලු ජනතාව නිදහස ලැබිලා තියෙන්නේ? මේ රට තුල සිංහල දෙමළ මුස්ලිම් කිසිම දෙනෙක් නිදහස නැහැ කියන තේමාවකට තමයි අපි එදා ඒ කළු නිදහස දිනේ කියන එක කරේ. ඒකේ විශේෂ වශයෙන්ම ආර්ථික නිදහස මේ ලංකාවේ සියලු දෙනාටම නැහැ කියන එක ගැන පිළිබඳව යම් හේතු කියන්න පුළුවන්. මට පෙර කතා කරපු ජෝන් සෙනිරත්න අපේ ඇමතිතුමා හිටපු ඇමතිතුමා කිව්වා මේ උද්දමනයේ 70% ඉඳන් 54% වෙනකල් අඩු වෙලා තියෙනවා කියලා. පට්ටපල් බොරු. අද වෙනතුරු උද්දමනයේ වැඩිවි මේක තාක්ෂණික කාරණයක්. මම හිතන්නේ බහුතරයක් කට්ටියට මේක තේරුම් ගන්න අමාරු වෙයි. අද වෙනතුරු 54%ට අඩු වෙලා කියලා කිව්වට උද්දමනයේ වර්ධනය වීමේ වේගය අද වෙනතුරු බඩු මිල තාම වැඩි වෙගෙන යන්නේ. අද වෙනකොට උද්දමනයේ තාම තිබ්බටත් වඩා ඉහළින් තියෙන්නේ. මේ තාක්ෂණික ටෙක්නිකල් පොයින්ට් එක මගේ කාලේ වැඩිපුරම මම ගන්න කැමති නැහැ. ඒක පැහැදිලි කරන්න ඒක ගැන දන්න මිනිස්සු දන්න මේ පට්ටපල් බොරුවක්. මේ රටට දුල උද්දමනයේ අඩු වෙනවා කියලා කියන දේම පට්ටපල් බොරුවක්. මේ තාක්ෂණික නම්බර්ස් තියන් මේ සෙල්ලම් කරන්නේ. මේ රට තුල ආර්ථික ඉදහස නැහැ කියලා කියන තව එකක් කියලා දෙනවා IMF එකෙන් සමාවෙන්න මේ රට තුල growth එකක් තියනවලු. සියයට මේ රට සමාය වෙන 2023 අවසාන වෙනතුර ඉකොනොමික ග්‍රෝ වෙනවා කියලා කියලා තියෙනවා. දැන් IMF එකට අපේ රටේම ඉන්වෙස්ටර්ස් ප්‍රසන්ටේෂන් කියන එකෙන් මේ රටේ සෙන්ට්‍රල් බැංකෙන් හදපු ඉන්වෙස්ටර්ස් ප්‍රසන්ටේෂන් කියන එක සැප්තැම්බර් මාස 23 ඒකේ කියලා තියෙනවා 100%කින් කොන්ට්‍රැක්ට් වෙනවා. ඒ කියන්නේ 100%කින් අපේ ආර්ථිකය තව පොඩි වෙනවා කියලා මේ මම නෙවෙයි සැප්තැම්බර් 23 Central Bank reporting කියලා තියෙනවා. IMF එකෙන් කියලා තියෙනවා සමා වෙන්න World Bank projection එක ගන්නවා කියලා තියෙනවා. රටවල් ලෝකේ රටවල් 148ක් ඇතුලේ ආර්ථිකය මං හිතන්නේ සංකෝචනයේද මොකද contraction කියන්නේ සංකෝචනය. ආර්ථිකයේ සංකෝචනය වෙනවලු 4.2කින්. ලෝකේ 148ක් රට අපි 148 වෙනි තැන ඉන්නේ. ජනාධිපතිවරයා කියනවා අපි මේ 2023 අවසානයේදී අපේ ආර්ථිකය ඩිවලොප් වෙනවලු. ඉතින් කාටද මේ බොරු කියන්නේ? මේකයි කියන්නේ. මේ ලංකාව තුළ ආර්ථිකය ගත්තම සියලු ශ්‍රී ලංකයන් නිදහසක් ලැබිලා නැහැ. බොරු කරන්නේ. ඊට අමතරව ගත්තම කියලා තියෙනවා 2022 අවසාන වෙනකොට ඩොලර් බිලියන 4ක මේ ෆොරින් එක්ස්චේන්ජ් රට ඇතුළට මුදල් ආවා කියලා. අවුරුදු 12කින් 2010 සිට අඩුම ප්‍රමාණයක් ලංකාව තුළට මුදල් ආපු අවුරුද්ද 2022. ඒ මේක ලොකු මේ රාජාසන කතාවේ කියන්න ලොකු පුරාජේරුවක් වගේ කියන්නේ බිලියන 4.1ක් ආවා කියලා. ඊට අමතරව ගත්තම කියලා තියෙනවා මම ජනාධිපතිතුමා now we have now been able to increase the foreign reserves which had fallen to zero up to 500 million. බින්දුවට වැටලා තිබ්බ රටේ අපේ ට්‍රෙෂරි එකේ තිබ්බ විදේශ සංචිත මිලියන 500ක් දක්වා මම ගෙනිච්ච කියලා ජනාධිපතිවරයා කියලා තියෙනවා. ඇත්තටම ජනාධිපතිතුමා අගමැති තනතුර බාර ගන්නකොට රටේ තිබ්බ මුදල් ප්‍රමාණය තමයි ඩොලර් මිලියන 487ක්. අද වෙනකොට ඒක වර්ධනය වෙලා තියෙන 498ට. ඒතර ජනාධිපතිතුමා අගමැති වෙච්ච දවසෙන් ඩොලර් මිලියන 11යි වැඩි වෙලා තියෙන්නේ. හැබැයි කියන්නේ කොහොමද? බින්දුවේ තිබ්බ එක 500ට ගියා. කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම දැන් මේ රටේ ජනතාවට කොහෙද නිදහසක් තියෙන්නේ? මෙච්චර බොරු කියද්දී ආර්ථිකය පිළිබඳව. අද මිනිස්සෙට පාරේ තමන්ගේ වාහනයක යන්න බැරි තත්ත්වයක් ඇතේ. අද මධ්‍යම පන්තිය කඩාවැටලා තියෙන්නේ. අද මේ බදු ගහනවා එක පැත්තකින්. මේ රාජ්‍ය සේවකයන්ට බදු ගහනවා. බදු ගහලා ලංකාවේ රටක් ගෙනියන්න බදු ඕනේ තමයි. හැබැයි බදු ගන්න තව ක්‍රමවේද තියෙනවා. අපි පැහැදිලිව කියලා තියෙනවා. බදු ගන්න ක්‍රමවේද තියෙනකොට මම දැක්ක මේ ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එක වෙනුවෙන් වියදම් කරපු මුදල්. අනේ දෙවියනේ RTI එකක් දාලා මං ගාව තියෙනවා පළාත් පාලන ආයතනයෙන් දීපු මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ රුපියල් මිලියන 14.2ක් වියදම් කළ දෙනවා ජංගම වැසිකිළි වලට නිදහස් දින උත්සවයේදී මිලියන 14.2ක්. දැන් මේ කවුරුහරි කිව්වද නිදහස් දින උත්සවයක් තියන්න කියලා? රටේ මහන්සිලා වැඩ කරන මිනිස්සුගෙන් බදු අහගෙන ජංගම වැසිකිළි වලට ජනාධිපතිතුමාගේ ෂෝ පෙන්නන ජංගම වැසිකිළි වලට මිලියන 14.2ක්. මේකේ තියෙනවා 2023 1.2 වෙන දින වෙනකොට ඒ වෙනකොටම රුපියල් මිලියන 29කට වඩා වියදම් වෙලා තියෙනවා. ඉතින් ජනාධිපතිතුමාගේ මේ ප්‍රෙසිඩන්ට් මීඩියා ඩිවිෂන් එකෙන් කියලා තිනවා යම් මිලියන 11යි වියදම් වෙලා තියෙන්නේ බොරු. ඉතින් කොහෙද මේ රටේ නිදහසක් තියෙන්නේ කියලා මට අහන්න. ඒ වගේ තමයි මේ IMF agreement එක ගත්තම දැන් මේ IMF agreement එක නිකන් බාලගිරි දෝෂේ වගේ තමයි. අද නොවේ හෙට වගේ තමයි. 2022 දී කියලා තියෙනවා නොවැම්බර් මාසේ ලැබෙනවා කියලා. ඉන්වෙස්ටර් ප්‍රසන්ටේෂන් සෙප්තැම්බර් වල කියලා තියෙනවා දෙසැම්බර් 2022 දී ලැබෙනවා කියලා. ඊළඟ සෙන්ට්‍රල් බැංක් ගවර්නර් නොවැම්බර් 22 කියන දින ජනවාරි 2023 ලැබෙනවා කියලා. ස්ටේට් මිනිස්ටර් ඔෆ් ෆයිනෑන්ස් දෙසැම්බර් 22 කියලා තියෙනවා ජනවාරි අන්තිමට එනවා කියලා. ඊට පස්සේ සෙන්ට්‍රල් බැංක් ශ්‍රී ලංකා කන්ෆර්ම් කරනවා ෆස්ට් ක්වාටර් එකේ එනවා කියලා. ඊට පස්සේ දැන් ගත්තම කියනවා ඊළඟ මාසේ එනවා කියලා. ඉතින් කවදාරි මාසෙකයි අද නොවේ හෙට මේ IMF එක මේ රටේ ජනතාව රවට්ටවට් යනවා තව ඉස්සරහට. ඒ වගේම තමයි රටේ ජනතාව බලාපොරොත්තු මේ සිස්ටම් චේන්ජ් එක. මේ සිස්ටම් චේන්ජ් කියන එකෙන් බලාපොරොත්තු එකේ යම් යම් දේවල් ජනාධිපතිව මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා කියලා අපිට පැහැදිලි. ඒකේ දැන් දැනට තියෙනවා මේ ඇන්ටි කරප්ෂන් බිල් එකක් ගේනවා, ස්ටෝලන් රිකවරි ඉනිෂියේටිව් එකක් නැතිනම් ඒව කරන්න කලින් මේ දැනට පෞද්ගලික මන්ත්‍රී යෝජනා හැටියට මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු ඕන තරම් යෝජනා තියෙනවා. අපේ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා ප්‍රපෝස් කරපු ප්‍රයිවට් මෙම්බර්ස් බිල් එකක් තියෙනවා මේ ඇසට් ඩික්ලරේෂන් පිළිබඳ. ඇයි ඒව තාම ගන්නේ නැත්තේ? දැන් මේක ඊළඟට මගේ වෙලාව නිසා මම ඉක්මනට යන්නම්. දැන් මේකේ තව එකක් තියෙනවා වෙල්ෆෙයාර් බැංකුවක් හදලා. ඒ කියන්නේ සමාජ සුබසාධන බැංකුවක් හදලා ඒ බැංකුව හරහා මුදල් දෙනවා කියලා. දැන් ওই මුදල් දෙන්නේ කාටද? සමෘද්ධි ප්‍රතිලාභින්ට තමයි මුදල් දෙන්නේ. ලංකාව තුල දැනට සමෘද්ධි ලැබෙන ජනතාවගෙන් 58%ක් සමෘද්ධි ලැබෙන්න ඕන ජනතාව මේක ඇතුළට ඇතුල් වෙලා නැහැ. ලංකාවේ ජනතාවගෙන් 58%ක් වගේ ප්‍රමාණයක් සමෘද්ධි ලාභීන් වෙන්න ඕන ජනතාවට ඇත්තටම සමෘද්ධි ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වෙල්ෆෙයාර් account එකට සල්ලි යවුවත් ඒ සල්ලි යන්නේ වැරදි පුද්ගලයන්ට. ඉතින් අපි ඒක නිසා අපි මේ වෙරිටේ ආයතනයෙන් කරලා තියෙනවා ක්‍රමවේදයක්. හරියට සමෘද්ධි ප්‍රතිලාභීන් හඳුනා ගන්න ක්‍රමවේදයක් විදුලි බිල තියාගෙන. තමන්ගේ මාසික විදුලි බිල තියාගෙන කරන්ට් බිල තියාගෙන සමෘද්ධි ප්‍රතිලාභීන් සමෘද්ධි දෙන්න ඕනද නැද්ද කියන ප්‍රතිබන් දේවල් හොයා ගන්න ක්‍රමවේදයක් හදලා තියෙනවා. රජයට මීට අමතර වෙන සමෘද්ධි ප්‍රතිලාභීන් හරියට හොයා ගන්න ක්‍රමවේදයක් නැත්නම් ඉල්ලන්න මෙන්න මම මේක ටේබල් කරන්න මේ වෙරිටේ එකේ තියෙනවා මේ මේ සමෘද්ධි ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක්. ඉතින් ඒක නිසා මීට වඩා ගොඩක් දේවල් මට කියන්න තියෙනවා. හැබැයි මගේ දිස්ත්‍රික් එක ගත්තම ඊට වඩා විශාල ගැටළු ප්‍රමාණයක් තියෙනවා මට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. ඇත්තටම මඩකලපුව දිස්ත්‍රික් එක ගත්තම මඩකලපුව දිස්ත්‍රික්කේ ටුවරිසම් ශාස්ත්‍රය ගත්තම පාසිකුරාවල හෝටල් 14ක් විතර දාලා තියෙනවා. හෝටල් 3යි අද වෙනකොට විවෘත වෙලා තියෙනවා. අනිත් ඒ හෝටල් තුනත් විවෘත වෙලා තියෙන හෝටල් තුනත් මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ගේ හෝටල්. ඒ හෝටල් වලින් නෙවෙයි ඒගොල්ලන් යැපෙන්නේ. තව හෝටල් 11ක් විතර තියෙනවා අද වෙනකොට වහලා තියෙන්නේ. ලංකාවට සුද්ධ වෙනවා කියලා කියනවා. කොහොමද සුද්ධෝ? මඩ කලපුවට එක සුද්ධෙක්වත් නැහැ. මං එදත් කිව්වා මඩ කලපුවින් එකම සුද්ධ මම කියලා. උද්ඝෝෂණ කරලා දැන් ආයේ මහත් කළු වෙලා ඉන්නේ. ඒ වගේම තමයි අපේ මඩ කලපුව දිස්ත්‍රික්ක ගත්තම අපේ ගොවියෝ මඩකලපුව මාවට්ටුවේ පොරොත්තර වෙලේ එංගුඩියේ විවසායිහල්ගේ සෙරියාන නේරතලේ උරම් කඩේකාමල් எங்களுடைய விவசாயிகளுக்கு சரியான நேரத்தில் அவங்களுக்கு தேவையான கிரிமினாசியல் கிடைக்காமல் ஏதோ ஒரு வகையா கஷ்டப்பட்டு தங்களுடைய நெல் பயிற்சியை செய்து அந்த விவசாயிகள் வந்து அந்த நெல்லை அறுவடை செய்யும் காலப்பகுதி வரும் பொழுது படி மார்க்கெட்டிங் போர்டுடாக இன்று வரைக்கும் அந்த நெல்லை வாங்குவதற்கு எந்த முயற்சியும் இல்லை. நான் கடந்த வருடம் ஜனாதிபதி செயலகத்துக்கு என்னுடைய மட்டக்களப்பு மாவட்டத்திலேயே விவசாயிகளை அழைத்து வந்து இந்த விவசாயிகளுடைய பிரச்சனைகள் தொடர்பாக ஆராய்ந்த பொழுது ஜனாதிபதி செயலாளர் அந்த நேரத்தில் சில உதவிகளை செய்ய முன்வந்தாலும் கூட மாவட்டத்திலே இருக்கும் ஏனைய ராஜாங்க அமைச்சர்மாருடைய தலையீடு காரணத்தினால் அந்த வேலை திட்டம் முழுமையாக நின்று விட்டது. ஆனா இன்றைக்கு நெல் அறுவடை செய்யும் காலப்பகுதி. ஆனா படி மார்க்கெட்டிங் போர்டிலே காசு இல்லைன்றாங்க. ஆனா படி மார்க்கெட்டிங் போர்டு எப்ப நெல் அறுவடை செய்ய போகுதுன்னு சொன்னால் புலனரு அனுராதபுரம் மாவட்டங்களிலே அந்த நெல் பயிற்சி அறுவடை செய்யும் காலப்பகுதிக்கு சரியான வாயிலே அந்த நிதியை ஒதுக்குவார்கள். அவ்வாறு நடக்கும் பொழுது எங்களுடைய மாவட்டத்துடைய நெல் மிக குறைந்த விலைக்கு இல்லாட்டி ஈர நெல் பச்சை நெல்லையாக வித்து எங்களுடைய விவசாயிகளை அளிக்கும் ஒரு செயல் திட்டமாக தான் நாங்கள் இதை பார்க்கின்றோம். அதே போலதான் எங்களுடைய இந்த மண்ணெண்ணை வழங்குறதாக சொல்லப்பட்டது எங்களுடைய விவசாயிகளுக்கு. மன்னிக்கணும், டீசல். இந்த டீசல் வழங்குறதாக சொல்லியிருந்தாலும் கூட எங்களுடைய விவசாயிகளுக்கு இன்று வரைக்கும் இந்த அரசாங்கத்தால் கொடுக்கப்படுவதாக இருந்த இந்த ஒரு லிட்டர் கூட இந்த டீசல் இதுவரைக்கும் கிடைக்கவில்லை என்று அந்த விவசாயிகள் முன்வைக்கும் குற்றச்சாட்டு. இது என்னுடைய குற்றச்சாட்டு இல்ல, இந்த விவசாயி பகிரங்கமாக ஊடகத்தில் சொல்லும் குற்றச்சாட்டு. அப்ப எங்களுடைய மாவட்டத்தினுடைய பொருளாதாரம் தங்கியிருப்பது விவசாயம். இந்த விவசாயிகளே கவனம் எடுக்க முடியாத மாவட்டத்திலே எதுக்கு எங்களுக்குரிய அமைச்சர் மேர், ராஜாங்க அமைச்சர் மேர் தேவையா எங்களுக்கு இவர்கள்? தேர்தல் காலம் வரும் பொழுது மேட மேடையாக இருந்து தற்பொழுது மீண்டும் சொல்றார்கள் கிராமிய பொருளாதாரத்தை கட்டியெழுப்புவோம், கிராமியத்தை அதை செய்வோம். நீங்கள் கிராமங்களை ஒன்றுமே செய்யாம வீட்டிலே சும்மா இருந்தாலே போதும் ஐயா, எங்களுடைய மண் வளத்தை கொள்ளையடிக்காம விட்டாலே போதும். நாங்கள் எங்களுடைய விவசாயிகளுக்கான சரியான தீர்வை பெற்றுத் தருவதற்கு முயற்சித்த பொழுது அதையும் குழப்பெடுத்தவர்கள் தான் நீங்கள். இன்று அதே போலதான் ஜனாதிபதியினுடைய உரையிலே ஜனாதிபதி அவர்கள் சொல்லியிருக்க இந்த காணி பிரச்சனை தொடர்பாக வடமாகாணத்திலே ராணுவ முகாங்கள் நான் அகட்டுவேன், வடமாகாணத்திலே அதை செய்வேன், வடமாகாணத்திலே இதை செய்வேன் என்று சொல்லியிருக்கிறார். ஐயா, கிழக்கு மாகாணத்திலே எத்தனையோ காணிகள் இருக்கு. இன்னும் அவருடைய உரையிலே அவர் சொல்லியிருக்கிறார், ஏதோ ஒரு சிறுமி ஒன்று தனக்கு வந்து ஒரு பாடல் ஒன்றை தந்ததாக இந்த நாட்டை விட்டு நாங்கள் ஒரு காலமே போக மாட்டோம் என்று. ஒரு வடகிழக்கில் இருக்கும் ஒரு சிறுமியோ சிறுவரோடைய ஒரு பாட்டொன்றை நான் உங்களுக்கு இயக்கி தாரன். அவர் கேட்பார்கள், என்னுடைய தந்தையை நான் ராணுவத்திடம் ஒப்படைத்தேன், எங்கே என்னுடைய தந்தை? என்னுடைய தாயாரை கொண்டவர்களுக்கு எப்போ நீதி கிடைக்கும்? ஏன் முரக்கட்டாஞ்சேனே இருக்கும் ராணுவ முகாமுக்குள்ளே இருக்கும் என்னுடைய பாடசாலை உங்களுடைய கண்ணுக்கு தெரியவில்லையா ஜனாதிபதி அவர்களே? முரக்கட்டாஞ்சேன மக்களுக்கு தான் அந்த காணி உங்களுக்கு கிடைக்கவில்லையா? உங்களுடைய கண்ணுக்கு தெரியவில்லையா? ஏன் குறுக்கமடத்திலே இருக்கும் விளையாடி கொண்டிருக்கும் இளைஞர்கள் சொல்லுவார்கள், குறுக்கமடத்திலே எங்களுடைய விளையாடுறதுக்கு இருக்கிற மைதானம் ராணுவ முகாமுக்குள்ள இருக்கு, அதை மீட்டு தர முடியாதா? என்னுடைய தந்தையார் சிறையிலே எத்தனையோ வருடங்களாக நீங்கள் வைத்திருக்கிறீர்கள், பயங்கரவாத தடுப்பு சட்டம், இவர்களை நீங்கள் விடுதலை செய்து தர மாட்டீங்களா? இவ்வாறு ஜனாதிபதி அவர்கள் கேட்டால் எங்களுடைய மக்கள் வரிசை வரிசையா வரி வரியாக எழுதி கொடுப்பார்கள் பாடல்கள். அவருடைய பிரதானமான இந்த
உரையிலே
அவருடைய பிரதானமான உரையிலே பேசுவதற்கு எங்களுடைய வடக்கு கிழக்கிலே இருக்கும் மக்கள் நாங்கள் மட்டக்களப்பு மாவட்டத்தை பொறுத்தளவிலே கருப்பு சுதந்திர தினம் என்ற ஒரு பாரிய எதிர்ப்பின் ஒன்றை செய்திருந்தோம். அதனுடைய பிரதானமான நோக்கம் எங்களுக்கான நிரந்தரமான அரசியல் தீர்வை நீங்கள் வழங்க வேண்டும் என்றதுக்காகத்தான் பிரதானமான நோக்கம். 75 வருடங்களாக இயங்கும் எங்களுடைய கட்சி, 74 வருடங்களாக எங்களுடைய கட்சியினுடைய நிலைப்பாடு நாங்கள் சொல்லியிருந்தோம். எங்களுடைய மக்கள் அணி அணியாக திரண்டு வந்திருந்தார்கள். எங்களுக்கான நிரந்தரமான ஒரு அரசியல் தீர்வை வழங்குவதற்கு நீங்கள் தற்பொழுது நாடம் ஆடுறீங்களா என்ற சந்தேகம் கூட எங்களுக்கு இருக்கின்றது. எங்களுடைய மக்களுடைய பிரச்சனை உண்மையாக நீங்கள் தீர்க்கிறதா? நான் பகிரங்கமான ஒரு சவால் ஒன்றை சொல்லியிருந்தேன். நவம்பர் மாதத்திலே நீங்கள் எங்களுடைய பிரச்சனைகள் பிப்ரவரி மாதத்தில் நீங்கள் தீர்த்து வைக்காவிட்டால் நாங்கள் கருப்பு சுதந்திர தினம் ஒன்று உங்களுக்கு எதிராக செய்வோம் என்று அதை நாங்கள் செய்து காட்டிருக்கிறோம். உங்களுடைய இந்த உரையில இருக்கும் சில விடயங்களை உங்களால் நடைமுறைப்படுத்த முடிந்தால் நாங்கள் வரவேற்போம். ஆனால் நீங்க 13 திருச்சட்டத்தை பற்றி இப்ப பேசுவதற்கான ஒரு முன்னாயத்தை எடுத்திருக்கிறீங்க என்று சொன்னால், முதலாவது 13 திருச்சட்டத்தினூடாக உருவாக்கப்பட்ட மாகாண சபை தேர்தலை நடத்துங்கள். அதற்கு பிறகு அந்த அதிகாரங்களை எப்படி நாங்கள் பிரிச்சிருக்கிறபடி நீங்கள் பேசலாம். வெறுமனே தற்பொழுது நீங்கள் இவ்வாறான இந்த ஒரு 13 பற்றி ஒரு நீங்கள் ஒரு பேச்சை கிண்டிவிட்டதுக்கான காரணம், சில அரசியல் அனாதைகள் சில அரசியல் அனாதைகளுக்கு இந்த அடுத்த உள்ளூராட்சி சபை தேர்தலில் முகம் கொடுக்கிறதுக்கு ஒரு பொருள் இல்லாம, அதாவது ஒரு கையில எடுத்துக்கொண்டு போகக்கூடிய ஒரு கோஷம் இல்லாம இருக்கிறார்கள். அவர்கள் தான் இதை பயன்படுத்துகிறார்கள். அண்மையிலே இந்த பாராளுமன்ற வளாகத்துக்கு முன்பாக வந்து ஒரு அடாவடி பிக்கு, எனக்கு தெரியும் மட்டக்களப்பு மாவட்டத்தை சேர்ந்த ஒரு பிக்கு, அந்த பிக்கு வந்து அவருக்கு எதிராக 21 குற்றச்சாட்டு இருக்கு. மாடு சுட்டது, மாடு களவெடுத்தது, மாடு கொள்ளையடித்தது, பெண் போலீஸ் அதிகாரிக்கு அடித்தது, பிரதேச செயலாளரை அடித்தது, மின்சார சபையினுடைய ஊழியர்களை அடித்தது, 21 வழக்குகள் இருக்கு அவருக்கு. அவ்வாறானவர்கள் தான் இன்று வந்து இந்த இந்த இடத்திலே இருந்து எங்களுடைய நாட்டுடைய அரசியலமைப்பின் ஒரு பகுதியை இருக்கிறார்கள். இதே ஒரு இஸ்லாமிய மத தலைவரோ, ஒரு இந்து சைவ சமயத்துடன் தொடர்பு உள்ள ஒரு குருக்களோ, ஒரு கிறிஸ்தவ மத தலைவரோ பாராளுமன்றத்துக்கு முன்பது வெறும் பேப்பர் ஒன்று எரித்திருந்தால் கூட பயங்கரவாத தடுப்பு சட்டத்தின் கீழ் நீங்கள் கை செய்திருப்பீங்க. அப்ப இந்த நாட்டினுடைய மக்களுக்கு, தமிழ் பேசும் மக்களும் ஆகிய எங்களுக்கு அரசியல் சுதந்திரமும் இல்லை, பொருளாதார சுதந்திரம் இல்லை. துரதிருஷ்டவசமாக பிரித்தானியர் போகும் பொழுது எங்களுடைய தலையத்தையும் உங்களுடன் ஒப்படைத்து போனார்கள். நீங்கள் உங்களுடைய தலையத்தையும் பழுதாக்கி எங்களுடைய வாழ்க்கையும் பழுதாக்கி இருக்கிறீர்கள். இனி வரும் காலங்களிலாவது இந்த நாடு 76வது சுதந்திர தினத்துக்கு முன்பாவது இந்த நாடு சரியான பாதைக்கு வர வேண்டும் என்று நீங்கள் நினைத்தீங்கன்னு சொன்னால், தமிழ் மக்கள் கேட்கும் இந்த நிரந்தரமான அரசியல் தீர்வை நீங்கள் வழங்குங்கள் என்றே நான் இறுதியாக சொல்லி என்னுடைய உரையை முடித்துக் கொள்கிறேன். நன்றி.
ஓம் ஸ்துதி கரு லலித் மஞ்சு வர்ணகுமார் மஞ்சுத்துமா உத்துமர மினித்து பகக காலியாக தேனோ இட்ட கலிங் மதுரவித்தானகி மஞ்சுத்துமா மோல் சாஸ்திரம்.
ஸ்துதி மூலாசனை மந்திரி துமணி ඇතරම අපේ සහෝදර ශාස්ත්‍රමානික මන්ත්‍රීතුමා කතා කරාට පස්සේ කතා කරන්න ලැබීම මම දකිනවා එතුමාගේ ඒ කතාව තුළ කාටද කතා කරේ මොකද්ද කියන එක ඇත්තටම ජාතිවාදී ඉතා ඉහළට ඔසවා තබන්න එතුමා ගොඩක් උත්සාහ ගත්ත මට පේන විදිහට. මම හිතන්නේ ඒක නෙමෙයි මේ කාලේ කළ යුත්තේ. එතුමාට මම එකගයි ඇත්තටම වියතුම් බුද්ධිපතුන් කියලා අහිලා කරන හරිය කතා කරා වගේම 13 කෙසේ වෙතත් මම එකගයි එතුමාත් එක්ක පළාත් සභාව අපි තියන්න ඕන. මේ වෙනකොට අවුරුදු 36ක් වෙනවා පළාත් සභාව පිහිටවලා, අවුරුදු 5ම පළාත් සභාව නැහැ. හැබැයි කාර්ය ඒක ආකාරයට මුදල් වෙන්ගෙන ඒ වෙනවා. ඒ වැතුල ජනතාවට එන ක්‍රමය තුල ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ නිසා මම ඒ දෙක එක්ක ඔබතුමත් එක්ක එකගයි. ඇත්තටම ඔබතුමා මේ සංඛ්‍යාලේඛන වෙනස් කරන්න උත්සාහ කරනවා වගේ මම දැක්කා. අපේ ජනාධිපතිතුමා කියපුවත් ඇත්තටම උද්දම්මණය තුල ඔබතුමා කියන වටේ වඩා මම දකිනවා කුස්සියේ ඒක පෙනිලා තියෙන පැහැදිලිවම. එදා තිබුණු බඩු මිල බොහොම පල්ලෙහාට පත් වෙලා තියෙනවා ටිකක්. මේ වෙනකොට කුස්සියේ ඉන්න ඇයට ඒක තේරෙනවා. මීට මාස 6-7කට තිබුණු ඉස්සර තිබුණු தත්ත්වය මොකද්ද? අද මොකද්ද ඒ தත්ත්වය කියන එක පහයිකව අපි දකිනවා. ජනාධිපතිතුමා පළවෙනි සැසිය දෙතුමාගේ එතුමාගේ පළවෙනි සැසිය මේ නමේ පාර්ලිමේන්තුවේදී ගන්නකොට එතුමා උද්දමන 70%ක තිබිච්ච එක දැන් 54%ට පත් වෙලා තියෙනවා කියන එක විශේෂයෙන්ම අපි දකිනවා. ඒක තමයි විය යුතු කාරණා. ඒ නිසා තමයි මේ රට මේ ආකාරයට ගොඩ නැගෙනකොට ඒ ගොඩ නැගෙන්න බාධා කරන වැඩ පිළිවෙල තමයි විපක්ෂය කරන්නේ. අද මෙච්චර මේ දවස් තුනක් තිස්සේ මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් එක්ක සෑම පහසුකම්ම සලසලා ඒ අය කිසිම විදියකට මෙතන නැවිත් මේ ජනාධිපතිතුමාගේ කතාවට හොඳ හෝ වැරදි හෝ නැත්නම් අඩුපාඩු හෝ එහෙම නැත්නම් මොන හරි යෝජනා හරිවත් දෙන්න කොන්දක්වත් නැති විපක්ෂ නායකතුමෙක් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් තමයි ඉන්නේ. මේ රටේ ජනතාවගේ මුදල් වලින් මේ පහසුකම් සියල්ලම දෙනවා. මෙයා එයි කියලා ඉතල තමයි හැමදේම කරන්න. එහෙම එන්නේ නැත්නම් ලිඛිතව දෙනව නම් ඇත්තටම තව පහසු කරන් දෙනවා රටේ ජනතාවගේ මුදල් වලින්. එහෙම නැතුව ඒ අය එයි කියලා ඉතල මේ රටේ මුදල් නාස්ති කරන එතරම් ආදර්ශයක් දෙන්න බැරි කමක් කියලා තියෙනවා. මේ රටේ රට බාර ගන්නවයි කියන මේ රට වෙන ආණ්ඩු වෙනස් කරනවයි කියන විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායමට ඇත්තටම අපි දකිනවා අධිකතු ජනාධිපතිතුමා ඇත්තටම බොහොම සූක්ෂම ගමනක් අපි අරන් ආවා. අපි මැරිලයි ප්‍රතිජාවේ මිනිස්සු නෙමෙයි. මීට මාස 4-5කට පස්සේ ගත්තාම තිබුච්ච තත්ත්වය මොකද්ද කියලා අපිට 88-89 කාලේ අපි අපේ මට මතක කාලය තුළ අපි දැක්කා අපි විඳපු දුක. ඒ දුක අපි එදා ඉඳලා ඊයේ පෙරේද ඒ මැයි ජුනි වෙනකන් කිය කිය හිටියා. ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන්න මෙන්න මේ ආකාරයට මෙහෙම ගස් බඳිනවා, මෙහෙම මරලා දානවා, මෙහෙම අතපය කපනවා, බෙල්ල එක තැනක තියනවා කියලා. හැබැයි අවසනාවට එක දිනයක් ඒගොල්ලන්ට උදා වුණා පහුගිය ජූලි 9 වෙනිදා. ඒ දිනේ කරපු ටික මේ මිහිපිට ඉන්න දරුවෝ අපි කියපු දේ එදා ප්‍රායෝගිකව දැක්කා. එදා අපේ මේ අහිංසකම ඉන්න මෙන්න මේ පෙළේ හිටපු මන්ත්‍රීවරයා අහිංසක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඝාතනය කරන ඔහුගේ ඒ ආකාරයට කී දෙනෙක් ඝාතනය කරා? ගෙවල් කීයක් ගිනි තිබ්බද? බස් කීයක් ගිනි තිබ්බද? මොනතරම් රාජ්‍ය දේපල හානි කරාද? පොලිසියවල ජීප් කීයක් ගිනි තිබ්බද? ඒ නිසා ඒක එක දවසට ආපු තමන්ට අවස්ථාවෙන් කරපු ආකාරයෙන් නම් තව ඊට එහා දෙයක් දීලා මෙයාගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා රටේ ජනතාව දන්නවා. දැන් මහලොකුවට කියාගෙන යනවා පළාත් පාලන මැතිවරණයේ අපේ ගැන දැන් රැස්වීම තියාගෙන අපි කැමති හෙට තියන්න. හෙට වුණත් අපි කැමති මාර්තු 9 නෙමෙයි හෙට වුණත් අපි ලැස්ති. අපි දන්නවා බේබහුතරයක් එක්සත් ජනතා අද අපේ පොහොට්ටුව ජයග්‍රහණය කරනවා කියන එක විශේෂයෙන්ම අපි දාපු තැන් වල අපි එකතාවය අනුව එකක තැන් වලට එක එක ආකාරයට නාම යෝජනා දීලා තියෙනවා. ඒ සියල්ල ඉතා ජයහෙලින් ජයග්‍රහණය කරනවා කියන
බුදුවාර විනිත්තුව කාලයක්
තියෙනවා. විශේෂයෙන් මතක් කරනවා අවසාන වශයෙන් කියනවා මේ 75 අවුරුදු කතා කරනකොට මේ හැමෝම මේකට වග කියන්න ඕනේ කියනකොට මේ අද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු දෙන්නෙකුත් වග කියන්න ඕනේ. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිගේ කාලේ ඒගොල්ලන්ට ඉල්ලන අමාත්‍යංශ මොනවද? හොඳ අමාත්‍යංශ ටික දුන්නා. කෘෂිකර්මයේ ඉඩම් වාරි මාර්ග හා පසු සම්පත් දුන්නේ කාට? රණ්ඩු කුමාර දිසානායක. ඒකේ නියෝජ්‍ය ඇමති කවුද? බිම රත්නායක. ඊළඟට ධීවර හා ජල සම්පත් කවුද? චන්දසේන විජේසිංහ. ඒක නියෝජ්‍ය නිහල් ගලප්පත්ති. ඊළඟට කුඩා හා ග්‍රාමීය කර්මාන්ත කේදී ලාල්කාන්ත. ඒක නියෝජ්‍ය ඇමති සුනිල් හඳුන්නෙත්ති. ඊළඟට විජිත හේරත් සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳව සමන්ත විද්‍යාරත්න තමයි නියෝජ්‍ය ඇමති. ඒගොල්ලොත් මේකට හවුල් තමයි. මේගොල්ලොත් ඇමතිවරු ලැබලා කළපු හරියක් තියෙනවද? එදා හේදේ හරියට
කරගන්න
අද යමත්‍යංශවල පස නැහැ. තිස්සමහාරාමේ බාර දුන්නා මහ ලොකුවට උඩ දාගෙන කරා. හැබැයි දෙවෙනි පාර චන්දට එනකොට චන්දෙන් පරාදයි. ඒක තමයි ඒ ආගේ ඒ කෙදුවාවල් ටික ප්‍රායෝගික ඉදිරිපත් වෙන මේ වගේ විශේෂයෙන්ම මම අවසාන වශයෙන් ඉල්ලා හිටිනවා. අපි දන්නවා මේ අවස්ථාව එනකොට තුර්කි රාජ්‍ය තුල කොයි ආකාරයේද මේ අපි මානසිකව අපි හිතන විදිය අපි ප්‍රාර්ථනා කරන ලෝකේ කිසිම තැනක මේ වගේ විවසන අපිට සිද්ධ වෙන්න එපා. අපේ ආගමේ හැටියට ඒ මියගිය අයට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනා වගේම ඒ රෝගතුරින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනා වගේ මේක අපේ ලංකාවේ ගොඩක් අය තේරුම් ගන්න ඕනේ. මේ විපක්ෂයේ වෙනත් පක්ෂවල ඉඳලා අතපය දානකොට අපි කඩා වැටෙන්නේ වෙන වෙනම නෙමෙයි. ආණ්ඩුව ඒගොල්ලෝ අපිට කියලා නැහැ ඔක්කොම එකට කඩා වැටෙන්නේ ඔක්කොම එකට ගිලා බහින්නේ. එහෙනම් ඒ ගිලා බහිනකොට ඒක නවත්ත ගන්න හැමෝම එකතු වෙලා අපි එකට කටයුතු කරන්න ඕනේ. එහෙම කටයුතු කරලා මේ රට මේ ජනාධිපතිතුමා අගමැතිතුමත් එක්ක අපි ඉහළට ඔසවා දැමුවට පස්සේ ඒ ඕන කෙනෙකුට පුළුවන් කැටයන් දාලා අයිසින් ගාලා වින්තාදු කළා
ඕනේ
මේක රකගෙන බෙදා ගන්න පුළුවන් කියන එක විශේෂයෙන් මතක් කරමි. මන්නේ යන බොහොම සුදු
මිලකට ගරු විජිත බේරුකට මැතිතුමා විනාඩි 5 කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, ගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව විවාදයට සහභාගී වීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ඉතින් අපි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ අපේ ගරු මැති ඇමතිවරු මේ පිළිබඳව විවිධ වූ අදහස් දැක්වුවා. කොහොම වුණත් අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නට ඕන. අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්නේ මේ රටේ ආර්ථිකය, ඒ වගේම මේ රටේ සමාජ සංස්කෘතික දේහය සුවපත් වෙන්නට අවශ්‍ය කටයුතු කරන්න. පාර්ලිමේන්තුව විදිහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ රටේ ජනතාව බලයලබල දීලා තියෙන්නේ නීති සම්පාදනය කරනවා වගේම මේ රට ආර්ථික සමාජීය සංස්කෘතික අතින් ඉස්සරහට ගෙනියන. ඉතින් අපි කවුරුත් දන්න කාරණයක් තමයි පසුගිය අවුරුදු දෙක තුන තුළ මේ රටේ ආර්ථිකය නැත්නම් රාජ්‍ය මූල්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම වගේ කඩා වැටුණා. එවැනි අවස්ථාවක අපේ රටේ හිටපු ජනාධිපතිතුමාට මේ රට දාලා යන්න සිද්ධ වුණා. ඒ වගේම අගමැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා. ඒ වගේ දේශපාලන වශයෙන් යම් අස්ථාවරත්වයක් ගොඩනැගුණා එක පැත්තකින්, අනිත් පැත්තකින් ආර්ථිකය කඩා වැටෙනකොට සමාජ අර්බුදයකුත් මතුවුණා. මේ වගේ වෙලාවක මේ රට බාරගන්න කවුරුත් හිටියේ නැහැ. ඒ වෙලාවේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාරගත්තා. දැන් එතුමාට වගකීමක් පැවරිලා තියෙනවා. එතුමාට මේ රට නැත්තම් මේ ආර්ථිකය නිවැරදි දිශාවට අරගෙන යන්න ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ පක්ෂ ඉන්න පුළුවන්, තියෙන්න පුළුවන්, විවිධ ජනවර්ග ඉන්න පුළුවන්. මේ සියලු දෙනා එකතු වෙලා ඒක අරමුණකින් කටයුතු කරොත් අපිට මේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා. මේ වෙනකොට මුලදී ඇති වුණු තත්වයට වඩා, මුලදී ඇති වෙලා තිබුණු අර්බුදකාරී තත්වයට වඩා යම් සුබදායි ගමනක අපි පිවිසිලා තියෙනවා. ඉතින් අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මේ ආර්ථික දුෂ්කරතාවය, මේ සමාජ දුෂ්කරතාවය මේ අභියෝගයන් වලට මුහුණ දීලා අපි සියලු දෙනා එකාවන්ව කටයුතු කරොත් මං හිතනවා අපිට අපේ අරමුණ ජය ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ජනාධිපතිතුමා ඒ අර්ථයෙන් ගත්තම මේ දුෂ්කර අවස්ථාවේ අපි ක්‍රියාත්මක කරන්නේ කොහොමද? මේ දුෂ්කර අවස්ථාවේදී අපි කොහොමද මුදල් ටික උපය ගන්න? මේ අවස්ථාවේදී අපේ වියදම පාලනය කරගන්නේ කොහොමද? විදේශ සංචිතක ටික ක්‍රමක්‍රමයෙන් ගොඩනගා ගන්නේ කොහොමද? ඒ වගේම විදේශීය ප්‍රේෂණය ගෙන්වා ගැනීම, අනිත් පැත්තෙන් මේ රටේ දේශීය නිෂ්පාදනය වැඩි කරලා මේ රටේ ආර්ථිකය ගොඩනගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳ එතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළා. බොහෝ අයට මේකට විරුද්ධව අදහස් තියෙන්න පුළුවන්. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. හැබැයි අපි විශ්වාස කරන්නේ එතුමා මේ බැරෑරුම් අවස්ථාවේ ඉදිරිපත් වෙලා මේ ආර්ථිකයත් ඒ වගේම මේ රටේ ජනතාවත් බේරගන්න ඉදිරිපත් වීම පිළිබඳව මම හිතන්නේ අපි කවුරුත් එතුමාට කෘතඥතාවය පළ කළ යුතු වෙනවා. විපක්ෂයේ බොහෝ කණ්ඩායම් වලට ඒ අවස්ථාවේදී ආරාධනා කරත් කවුරුත් බාරගත්තේ නැහැ කොන්දේසි ඉදිරිපත් කරා. මෙතුමා කොන්දේසි විරහිතව මේ රටේ නායකත්වය බාරගත්තේ. මේ අභියෝගය එතුමා බාරගත්තේ, එතුමාට විශ්වාසයක් තියෙනවා එතුමාට මේ තත්වෙන් ගොඩ එන්න පුළුවන් වෙයි, නැත්නම් මේ රට ගොඩ දාන්න පුළුවන් වෙයි කියන කාරණා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපේ මන්ත්‍රී කණ්ඩායම සුවිශාල ශක්තියක් වුණා එතුමාට මේ නායකත්වය අරගෙන මේ රට ඉස්සරහට ගෙනියන. ඉතින් අපි විශේෂයෙන් මතක් කරන්නට ඕන අපේ රටේ තියෙනවා විසඳ ගන්න ඕන ගැටලු ගණනාවක්. ඒ ගැටලු වලට තිරසාර කල්පවත්න විසඳුම අවශ්‍ය වෙනවා. හැබැයි අපි බෙදිලා හිටියොත් කවමදාකවත් ඒකට තිරසාර කල්පවත්න විසඳුම අපිට ලබා දෙන්න පුළුවන් කමක් නැති වෙයි. මේ වෙනකොට අපි දන්නවා මේ රටේ උද්ධමනය ඉත අහිල මට්ටමකට පැවතිලා දැන් ටික ක්‍රමානුකූලව මේ උද්ධමන තත්ත්වය අඩු වීගෙන යනවා. අනිත් පැත්තෙන් ආදායම ටික ටික වැඩි කරගෙන යනවා. මොකද මේ රටේ බදු ආදායම බදු ප්‍රතිශතය අඩු කරපු නිසා මේ බදු ආදායම අඩු වුණා. නැවත බදු ආදායම වැඩි කිරීම නැත්නම් බදු පැනෙව්වට පස්සේ බදු ආදායම ක්‍රමානුකූලව වැඩි වීගෙන යනවා.
අත්වාතාව විනිතුව කාලයක්
මේකට අපිට දරා ගන්න බැරි වෙයි. නමුත් දරා ගන්න බැරි වුණත් අපි මේක පවත්වාගෙන යන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අවසාන වශයෙන් අපි දකිනවා මේ රටේ ආදායම වැඩි කරගන්න, වියදම අඩු කරගන්න, විදේශ සංචිත ප්‍රමාණය වැඩි කරගන්නට, නිෂ්පාදනය වැඩි කරගන්නට ආර්ථික ක්‍රියාකාරකම් ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කටයුතු කරනවා. විශේෂයෙන්ම මා නියෝජනය කරන මොනරාගල දිස්ත්‍රික්කයේ ගත්තම මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් බලපාන බොහෝ තීන්දුව තීරණ ගැනීම පිළිබඳව යම් අදහසක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. ඒකදී සඳහන් කරලා තිබුණා තමන්ට හිමි දම් කට්ටි ගණනාවක් වනාන්තර ලෙස ගැසට් කර ඇති නිසා ඒ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට විශාල අසාධාරණයක් සිදු වී තියෙනවා කියලා. මොනරාගල සිට යාපනය දක්වාම ජනතාව මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. මේ අසාධාරණය නිවැරදි කිරීමට පියවර ගන්නවා කියලා එතුමා සඳහන් කළා තියෙනවා. ඒක ඉතා වැදගත්. මොකද ගොවිතැනෙන් ජීවත් වෙන බහුතර ජනතාවක් ජීවත් වෙන මා නියෝජනය කරන මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ඒ අයගේ ඉඩම් මේ වෙනකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරගෙන තියෙනවා ගැසට් නිවේදන වගේ. ඒ ඉඩම් ටික නිදහස් කළා දුන්නොත්, මොකද ඒවා විශාල කැලෑ ඝන කැලෑ නෙමෙයි, ඒ ඉඩම් ටික නිදහස් කළා දුන්නොත් ඒ ගොවිතැන් කටයුතු කරගෙන ඒ අයගේ නිෂ්පාදනය වැඩි කරගෙන ආදායම් වැඩි කරගෙන ජීවන තත්ත්වය ඉහළ මට්ටමට ගෙන යන්න පුළුවන්කම ලැබෙයි කියලා අපි හිතනවා. ඒ වගේම වෙල් ලක්ෂයක් තිබුණේ වෙල් ලක්ෂ විශාල වැව් ගණනාවක් තිබුණා. මේ වැව් වලින් විශාල ප්‍රමාණයක් වනාන්තරයට යට වෙලා තියෙනවා. එනිසා මේ වෙනකොට අපි යෝජනා කරලා තියෙනවා ඒ වගේ ටික හදලා දෙකන්නේ වගා කරන්න පුළුවන් විදියට වාරි මාර්ග ජල පහසුකම් ලබා දෙන්න. මම හිතනවා
අපිට අවසන් කරන්න.
මම හිතනවා ඒ කාර්යය තිස්තෙයි කියලා. ඒ වගේ ශාල කාරණා ගණනාවක් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවට ඒ අවශ්‍ය වෙන අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීම සඳහා අනපනත් ගණනාවක් සම්මත කර ගැනීම පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒවත් වැදගත්. මේකේ මම හිතනවා ගොඩාක් බොහෝ සාධනීය දේවල් තියෙනවා.
අතුමා වෙලාව අවසන්.
ඒක අධිකර ජනාධිපතිතුමාට ඒ සාධනීය දේවල් කරගෙන යාමට පාර්ලිමේන්තුව විදිහට අපේ විශේෂයෙන් ශ්‍රී ලංකා පුදු ජන පෙරමුණේ සහයෝගය ලැබලා දෙනවා. ඒ ලැබලා දෙන්නේ මේ රටේ ජනතාව ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන් සුවපත් කරලා රට ඉස්සරහට ගෙන යන කියන කාරණාව ඉෂ්ට කරගන්න කියන කාරණේ මේ මොහොතේ සඳහන් කරමින් ඔබතුමාට බොහොම ස්තුතියි. වැඩිපුර
මීළඟට ගරු අනුප පැස්කල් මහත්මයා විනාඩි 5 කාලයක් තියෙනවා.
උලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපි අද කතා කරන මාතෘකාව තුළ රටේ ආර්ථිකය පිළිබඳව රාජාසන කතාව සම්බන්ධයෙන් ගත්තත් මේ වෙනකොට රටේ ආර්ථිකය ක්‍රමානුකූලව යහපත් තත්ත්වයකට ගෙනියන්න අවශ්‍ය කරන කටයුතු සියලුම දේ වගේ මේ තුලින් කරමින් පවතිනවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී කතා කළ යුතු දෙයක් බවට පත් වෙලා තිනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. අපි දන්නවා මේ රටේ පළාත් සභා ක්‍රමයක්වත්, ෆෙඩරල් ක්‍රමයක්වත්, පළාත් පරිපාලනයක්වත් නිදහස්යෙන් පස්සේ දිගටම තිබුණේ නැහැ. ඊට පෙර තිබුණෙත් නැහැ. මේක ඇති වුණේ 1987 රජීව් ගාන්ධි අගමැතිතුමා තමගේ බලය පාවිච්චි කරලා, ආයුධ බලය පාවිච්චි කරලා, වෙඩි බලය පාවිච්චි කරලා, ගුවන් බලය පාවිච්චි කරලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාව බය කරලා බලහත්කාරයෙන් දීපු දෙයක්. මේක ජාතික ප්‍රශ්නයටවත්, දෙමළ සිංහල ජනතාවේ එකමුතුකමටවත්, එක්සත් භාවය ඇති කරගන්නවත් සුදුසු විසඳුමක් නෙමෙයි. අද අපි හැමෝම කතා කරන ජාතිවාදයෙන් තොර, ආගම්වාදයෙන් තොර, ප්‍රාදේශීයවාදයෙන් තොර දියුණු රාජ්‍යයක් කරා ගමන් කරන්න අවශ්‍ය කරන පරිපාලන විහිවයක් කියලා මේක කිසිම පාලකෙක් පිළිගන්නේ නැහැ. ජාතින් මත පදනම් වෙලා, එහෙම නැත්නම් ආගම් මත පදනම් වෙලා, ප්‍රාදේශීය මතවාද මත පදනම් වෙලා දෙන විසඳුම් අද වෙනකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රධාන සියලුම් පක්ෂ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ආගමේ නාමයෙන්, ජාතිය නාමයෙන් තියෙන දේශපාලන පක්ෂ අහෝසි කළ යුතුයි කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේ රට සුරකින්න සිංහල දෙමළ මුස්ලිම් ભેදෙන් තොරව රට ඉදිරියට ගන්න ගිනියන්න ඕනේ කියලා හිතන කිසිම කෙනෙක් මේ 13 වෙනි සංශෝධනයේට පිළිගන්න හැකියාවක් නැහැ. 13 කියන්නේම ජාතිවාදයේ වපුරන, වර්ගවාදයේ වපුරන, පළාත් අතර යුද්ධය ඇති කරන, ජාතීන් අතර බෙදීම ඇති කරන, ජාතීන් ඒකීය භාවයේ සිඳ බිඳ දමන බලයන් පළාත් වලට ලබා දෙන විකෘති විසඳුමක්. ඒ විකෘති විසඳුමට අපි කිසිදු කෙනෙකුට එකඟ වෙන්න බෑ. පාර්ලිමේන්තුව විසින්ම මේක ප්‍රතික්ෂේප කළේ මෙච්චර කාලයක් පළාත් සභාව තිබුණේ නැහැ. ප්‍රාදේශීය සභාව ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. බලතල දෙනවා නම් දෙන්න ඕනේ ප්‍රාදේශීය සභාවට. පළාත් සභාව තිබුණේ නැහැ කියලා යාපනයේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දීපු බලතලවත් අඩුවානේ පාවිච්චි කරේ නැහැ. ඒක නිසා යාපනයේවත්, උතුරු පළාතේවත්, දකුණු පළාතේවත්, නැගෙනහිර පළාතේවත්, බස්නාහිර පළාතේවත් පළාත් සභාව තිබුණේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුවත්, මධ්‍යම ආණ්ඩුවත් ප්‍රාදේශීය සභාවත් ඉතාමත් හොඳින් කරගෙන යනවා.
අතුමාට දැන් විනෝද කාලයක් තියෙනවා.
ඒක නිසා අපිට කියන්න තියෙන මේකට විසඳුම තමයි, මට යාපනයේ ගියාම මට දෙමළෙන් කතා කරන්න බෑ. දැන් චානක්‍ය මන්ත්‍රීතුමා කතා කරා භාෂා තුනෙම කතා කරා, මේ භාෂා දෙකම තුමා කතා, සිංහලයි දෙමළයි දෙකම තුමා හතර කතා කරනවා. දකුණේ සහෝදරයෝන් තරම් යාළුවෝ ඉන්නවා, මචන් ලව උන් තරම් ඉන්නවා, උතුරෙත් ඉන්නවා. මට යාපනයේ ගියාම වැඩමාරච්චි මම ගිහිල්ලා තිනවා, ඒ මිනිස්සු සිංහල බෑ. එමුණස සිංහල උගන්වන්න ඕනේ. අපි ත්‍රි භාෂා ප්‍රතිපත්තියක් කියලා කරන්නේ මොකද? ඉංග්‍රීසි උගන්වන්න විතරයි. 75 වසරක් ඉංග්‍රීසි ගන්නවයි කියලා කිසිම ප්‍රතිඵලයක් නැහැ. අවුරුදු 30ක් අපි යුද්ධ කරා. ඒ මිනිස්සුන්ට අපි සිංහල උගන්වලත් නැහැ, අපිට දෙමළ උගන්වලත් නැහැ. අපේ පාසලේ කතර කරන්නෙත් නැහැ. ඉතාමත් හොඳින් අපි දෙගොල්ලන්ට පුළුවන් නම් සිංහලයි දෙමළයි මේ ප්‍රශ්නේ නැහැ. අපිට පළාත් සභා අවශ්‍ය කරන්නේ ඉල්ලන්නේ ඔක්කොම වර්ගවාදී, අන්තවාදී, යුදවාදී, ඊළම්වාදී කල්ලියක් විතරයි. යාපනයේ දෙමළ ජනතාවත් අනිකුත් කන්ද උඩට ජනතාවත් මේ
වර්ගවාදසම් කරන්නේ
නැහැ. ඒක නිසා
කාලය අවසන්යි.
අපි මේ පිළිබඳව ඉතාමත් හොඳින් විමර්ශනය කරලා පරිපාලනයේ වශයෙන් ප්‍රාදේශ සභා හෝ වෙනත් සුදුසු එකකයක් වර්ගවාදී නොවන එකකයකට ශක්තිමත් බලය ලබා දීම තමයි අවශ්‍ය වන්නේ දිස්ත්‍රික් පදන මත හෝ. එහෙම නැතුව වර්ගවාදීන්ට, ඊළම්වාදීන්ට විසඳු ලබා දීලා, එහෙම නැත්නම් කප්පන් ලබා දීලා නැවතත් මේ රට ගිනි කොට ඇලදැමීම සඳහා අවශ්‍ය කරන කටයුතු කිරීම සුදුසු නැහැ. ඔබ සැමට ස්තුතියි.
ඔව් ස්තුතිය මිලන්ද ගරු ආචාර්ය ගුණපාල රත්නසේකර මහතුමා විනාඩි 10ක කාලයක්.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමාගේ රාජාසන කතාව මුල් කරගත් විවාදයේ සුළු මොහොතක් හෝ කතා කරන්න අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. මුලින්ම ජනාධිපතිතුමාගේ මේ කතාව තුළ එතුමා ආරම්භයේදීම වාගේ පස්වෙනි පිටුවේ කියනවා, උපයන විට බද්ද අහෝසි කළොත් රුපියල් බිලියන 100ක් අහිමි වෙනවා කියලා. මම නම් දන්නේ නැහැ මේ ලංකාවේ කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේවත් එළියේවත් වෘත්තිකේවත් මේ උපයන විට බද්ද අහෝසි කරන්න කියලා කියනවා කියලා. මම හිතන්නේ අපි කිසි කෙනෙක් රජයේ බදු අය නොකළ යුතුයි කියලා යෝජනාවක් ගෙනාවොත් ඒ මේ ආර්ථිකය ගැන අල්ප මාත්‍රික දැනුමක් නැති කෙනෙක් විය යුතුයි. එසක් කිසිදු රජයකට බදු නැතුව රජය පවත්වාගෙන යන්න බෑ. රජයට ආදායමක් අවශ්‍යයි. නමුත් ගැටලුව තියෙන්නේ පහුගිය අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ගේන්න අපි දැවැන්ත කැපකිරීමක් කළා. එතුමා හරහා අපි මේ රට හදන්න අවංක උත්සාහයක් දරන්න අපටත් ලැබෙයි, අපටත් හැකියාවක් ලැබෙයි කියලා අපි හිතන් හිටියා. නමුත් ඒ සම්බන්ධයෙන් අල්පමාත්‍රික අවස්ථාවක් අපට ලැබුණේ නැහැ. නමුත් අපේ අදහසක් හැටියට හරි අසාමාන්‍ය ලෙස බදු අඩු කරනකොට අපි ජනාධිපතිතුමාටත් කිව්වා, එවකට මුදල් ඇමතිවරුන්ටත් කිව්වා, මේ අසාමාන්‍ය බදු අඩු කිරීම කරන්න එපා, රටේ ආර්ථිකය වැටෙනවා. නමුත් ඒක අහන්න නැතුව බදු අඩු කළා. හිට මුදල් ඇමතිතුමා බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට ආපු පළවෙනි දවසේම මම කිව්වා මේ උපයන විට බද්ද කියන්නේ ඇත්තෙම උපයන විට බද්ද බද්දක් නෙවෙයි, මේක බදු එකතු කිරීමේ ක්‍රමයක්. ඒ නිසා මේ එකතු කරන්නේ ආදායම් බද්ද, පුද්ගල ආදායම් බද්ද වෘත්තියෙන් ලබන ආදායම් මත එකතු කරන ක්‍රමවේදය තමයි උපයන විට බද්ද. ඒක තමයි ඉට් ඉස් ද මොස්ට් එෆිෂියන්ට් ටැක්ස් කලෙක්ෂන් මෙතඩ් ඉන් ද වර්ල්ඩ් ඇයි තින්ක්. ඒ නිසා මේ ඉතාමත් කාර්යක්ෂම බදු එකතු කිරීමේ ක්‍රමය යලි පණවන්න කියලා මම ඒ හිට මුදල් ඇමතිතුමාට මුලින්ම යෝජනා කළා. ඒ නිසා මේ උපයන විට බද්ද පැනවීමේ පිළිමත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අද වෛද්‍යවරු, ඉංජිනේරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු වෘත්තිකයෝ පාරට බැහැලා ඉල්ලන්නේ මේ බද්ද අසාධාරණයි, අපිට මේක දරන්න බෑ කියලා. හේතුව මේකට මේකට වග කියන්නත් ඕනේ මේ පහුගිය ආණ්ඩුව තමයි. ජනතාව මත ඔරොත්තු නොදෙන ජීවිතයක් හදලා දීලා, ණය වෙවි අපට ගෙවා ගන්න බැරි ජීවිතයක් හදලා දීලා මිනිස්සු යම් ජීවන රටාවකට හුරු කළාට පස්සේ මේ සියලු දෙනා අපි අද රටක් හැටියට ණයබරෙන් මිරිකිලා, ණයබරෙන් බේරෙන්න බැරුව ඉන්නවා වගේම තමයි රටේ සාමාන්‍ය මිනිස්සුත් මේ තත්ත්වෙමයි. ඒ නිසා රුපියල් 150,000ක මාසික ආදායමක් ගත්ත වෘත්තිකයෙක් ඉන්නවා නම් ඒ වෘත්තිකයා 140 ආදායම් සීමාව තියාගෙන ඉතුරු 160 පාවිච්චි කරලා විවිධාකාරයේ ණය අරන් තියෙනවා. එතුමගේ ගේ හදාගන්න ණයක් ගත්ත නිවාස ණය, ඒකට දැන් ණය වාරිකහ පොලිය ගෙවන්න ඕනේ. ඒ පොලිය දැන් වැඩි වෙලා. එතුම වාහනයක් ගත්තේ සමහර ණය වෙලා ඒක ලීස් කරලා. ඒ නිසා ඒකට වාරිකේ ගෙවන්න ඕන. මේ සියලු බැඳීම් දැනටමත් හැදිලා තියෙනවා. ඒ නිසා ලක්ෂ එකහමාරක් වැටුප තියෙන කෙනා අපට ලක්ෂ එකහමාර ලොකු මුදලක් වගේ පේන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව ඒ නිලධාරියාගේ අතට ගන්නේ රුපියල් 60,000ක් වගේ පුංචි මුදලක්. ඒකේ මේ උද්දමන වේගයත් එක්ක සැලකිලට ගත්තාම ඒකත් දැන් 25,000 30,000 මූර්ත වටිනාකමකට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ தත්වය තුල අවම ජීවිතයක්වත් මේ වෘත්තිකයන්ට ගෙවන්න බැරි නිසා තමයි මේ වෘත්තිකයෝ කියන්නේ මේ අඩු ගානේ මේ ලක්ෂ සීමාව ලක්ෂ එකහමාරක්වත් නැත්තම් දෙකක් කරලා දෙන්න. අවම වශයෙන් මේ මැදට આવොත් අපි ලක්ෂ එකහමාරක් හරි මාසික ආදායම බද්දෙන් නිදහස් තැනකට ගෙනල්ලා ඊළඟට 136ක් දක්වා යන සීමාව 24 අවම වශයෙන් 30ක සීමාවේ හරි තියලා ගරු නිය අපේ මුදල් රාජ්‍යමත්තුමා ඉන්නවා. අපි කියන්නේ ඒ වගේ දරාගන්න පුළුවන් මට්ටමකට මේ බද්ධ තියන්න රාජ්‍ය ප්‍රතිපත්ති හැටියට. හැබැයි අපි දන්නවා මට පූර්ණ විශ්වාසයක් තියෙනවා අද තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් ජනාධිපතිතුමාම කියනවා අපේ ඍජු බදු 121යි කියලා. මේ ඍජු බදු 121 තියෙන්නේ බදු ප්‍රතිශතය අඩුවීම නිසා නෙවෙයි. මේ මේ 121 තියෙන්නේ මේ බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ කාර්යක්ෂම නැති නිසා. මම හිතන මුදල් රාජ්‍ය අමාත්‍යතුමා පිළිගන්නවා. අදටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් පද්ධතිය අදටත් යාවත්කාලීන වෙලා වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මේ ඍජු බදු නිසියාකාරයෙන් අවම කරන එකතු කරන ක්‍රමවේදයක් රටේ නැහැ. ඒ ගැටලුව තියෙන්නේ ඒක. ඒ නිසා හරියට මේ ජනතාවට දරා ගන්න පුළුවන් සීමාවක මේ බදු ප්‍රතිශත තියාන උපයන විට බද්ද තියන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ජනතාව එකඟයි. වෘත්තිකෝ කියන්නේ වැටුපෙන් බද්ද කපලා යවන්න කියලා. වෘත්තිකෝ කියන්නේ මේ බදු සීමාව වෙනස් කරලා දෙන්න කියලා. ඒ නිසා ඒ සීමාව වෙනස් කරලා රටේ බදු අය ගෙවිය යුතු මට්ටමේ ඉන්න සියලු දෙනාගෙන් බදු අය කරගන්න ක්‍රමවේදයක් හදාගත්තොත් අපිට මේ රාජ්‍ය බදු ආදායම ඔබතුමාලාගේ ඉලක්කයටත් එහා ගෙනියන්න පුළුවන්. කෝපා වාර්තාවල තියෙනවා. මම කෝපා කමිටුවේ හිටපු සමාජිකයෙක් හැටියට දන්නවා. කෝපා වාර්තා අතිවිශාල හිග බදු ප්‍රමාණයක් තියෙනවා. මේ බදු ප්‍රමාණය එකතු කරගන්න ක්‍රමවේදයක් හැදුවා නම් අපි විශ්වාස කරනවා ඔබතුමාලා මේ ප්‍රතිශත වැඩි කරලා බදු සීමාව වෙනස් කරලා එකතු කරන්න ගිය බද්දට වඩා වැඩි බද්දක් අය කරගත හැකි. අපි යෝජනා කරන්නේ නිකම්ම හිස්ව කියනෝ නෙමෙයි. මේ බදු එකතු කිරීමේ ක්‍රමවේදය වෙනස් කරන්න, බදු එකතු කිරීමේ ක්‍රමවේදය කාර්යක්ෂම කරන්න, බදු අසාමාන්‍ය ලෙස වැඩි කරනවා වෙනුවට ජනතාවට දරන්න පුළුවන් මට්ටමේ මේක තියලා බදු එකතු කර ගැනීම සාර්ථකව කරමු කියන යෝජනාව තමයි මම මේ අවස්ථාවේ කරන්නේ. ඒ වගේම ජනාධිපතිතුමාගේ කතාවේ 15 වෙනි පිටුවේ කියනවා එතුමා අපි ප්‍රශ්න මගහැර ගියා මිස දිගු කාලිනෝ විසඳුන් සෙව්වේ නැහැ. යම් තරමකට අපි ස්තුතිවන්ත වෙනවා දැමුවත් පොඩ්ඩක් තේරුණ එක ගැන. මේ කවුද අපි ප්‍රශ්න මගහැර එතුමා අපි කියන වචනේ පාවිච්චි කරපු හින්දා හොඳයි. ඒ නිසා මේ අවුරුදු 1977 පස්සේ මං හිතන අවුරුදු 40ක් එතුමගේ දේශපාලන ඉතිහාසය තුළ එතුමලා ප්‍රශ්න මග අර ගියා. මග අර ගියා විතරක් නෙවෙයි, ප්‍රශ්න වලට දිගු කාලින විසඳුම් හෙව්වේ නෑ විතරක් නෙවෙයි, ප්‍රශ්න හැදුවා. මේ රටේ ප්‍රශ්න නිර්මාණය කළේ
මෙතුමාට.
අර අපි ජාතිවාදී ප්‍රශ්නයක් නැත්නම් ජනවාර්ග ප්‍රශ්නයක් කියලා හඳුන්වන ප්‍රශ්නයක් රටේ තිබුණා. ඒකට විසඳුමක් හැදුවට 13 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ඒකෙන් අලුත් ප්‍රශ්නයක් හැදුවා. ඒක ක්‍රියාත්මක කළේ නැහැ හරියට. හැබැයි ඒ ජනාධිපතිවරු ගණනාවක්ම මේක මේ 100% ක්‍රියාත්මක නොකළේ ඇයි? ඒකට බලපාපු හේතු මොනවාද? ඇයි ඒ ජනාධිපතිතුමා මේක ක්‍රියාත්මක කරන්න බැරි වුණේ? රටේ තිබුණු ප්‍රශ්නේ මොකද්ද කියලා අල්ප මාත්‍රික සොයා බැලීමක් නොකර ආපහු එවිලා කියනවා 13% බලාත්මක කළ යුතුයි. මේ ප්‍රශ්න හදනවා. මෙතුමලට අවංක උත්සාහයක් අවංක උමනාවක් නැහැ මේ රටේ ප්‍රශ්නේ විසඳන්න. ප්‍රශ්නයක් හදලා ඒ ප්‍රශ්නෙට අපි දෙගොල්ල ඔක්කොම රණ්ඩු වෙනවා බලන් ඉඳලා ජනාධිපතිතුමා සන්තෝෂ වෙලා ජනාධිපතිතුමා ගමන ජනාධිපතිතුමා යනවා. ඒ නිසා මේක සම්පූර්ණ බොරුවක්. මේ 13ට අපි එල්ලෙන්න අවශ්‍ය නැහැ. අවම වශයෙන් දැන් පළාත් සභාව 13ට දෙදුන්නා. හරි හරි වැරදි හරි. කවුද පළාත් සභාව නැති කළේ? පූර්ණ වගකීම ගන්න ඕන දැන් ඉන්න පාර්ලිමේන්තු අතරින් පූර්ණ වගකීම ගන්න ඕන පළාත් සභා නැති කිරීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊළඟට රණවීර වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා අයවකට දැන් ජනාධිපතිතුමා තිබ්බ පළාත් සභාවවත් නැතුව 13ක් ගැන කතා කරන්නේ කවුද? මොකද්ද තේරුම? ඒ නිසා මේක සම්පූර්ණ බොරුවක්. ඒ නිසා මේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳවැටලා ප්‍රශ්න ගණනාවක් හැදුවා. ඒ නිසා ප්‍රශ්න ගණනාවක් හදලා ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් කළා. මොකද්ද ගැටලුව? ගැටලුව තමයි අවුරුදු ගණනාවක් තිස්සේ එතුමලා පහුගිය අවුරුදු 4.5 එතුමලා යහපාලනයි කියාගත් ආණ්ඩුව $12 billion ණය ගත්තා. මේ ප්‍රශ්නෙට මුල ඒක නෙවෙයිද? වැඩිම දායකත්වයක් දුන්නේ ඒක නෙවෙයිද? මං කැමති මගේ කතාව වෙලාවේ කතා නොකර මේ $12 billion අසාමාන්‍ය ණය ගැනීම මේ රටේ තියෙන දැන් තියෙන දැවැන්තම ප්‍රශ්නෙට වැඩිම දායකත්වය ලබා දුන්නු
මන්තුව අවසන් කරන්න
මං හිතන්නේ මුදල් රාජ්‍යත්ව පිළිගන්නවා. ඒ නිසා රටක් දියුණු කරන්න නම් මූල්‍ය කළමනාකරණය සාර්ථක විය යුතුයි. මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන කරුණු දෙකයි තියෙන්නේ. ඒ තමයි අරමුණු ඉටු කර ගැනීම උදෙසා ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් යෝග්‍යතම
මාර්ගවලින් රැස් කර ගැනීම. අරමුදල් යෝග්‍යතම මාර්ගවලින් රැස් කර ගැනීම මූල්‍ය කළමනාකරණයේ ප්‍රධානතම එක දෙයක්. රැස් කරගත් අරමුදල් ඵලදායි ලෙස ප්‍රතිලාභ වැඩි වෙන විදිහට රටට හිතකර විදිහට ආයෝජනය මූල්‍ය කළමනාකරණයේ දෙවෙනි විකල්පය. මට කියාගන්න වෙලාවක් නෑ. හැබැයි මෙන්න මේ මූල්‍ය කළමනාකරණයේ අවුරුදු ගණනාවක් තිස්සේ ඉතාමත් අසාර්ථක ලෙස මේ වත්මන් ජනාධිපතිතුමාද ඇතුළුව එතුමා ප්‍රධානදායකයා මේකට ඇතුළුව මේ ව්‍යසනය කරපු අය දැන් මේක හදන්න හැදුවට මෙයාට මේක හදන්න බෑ. මේ හදන පිළිවෙලක්වත් නැහැ. ඒ නිසා මේකට සැබෑ ලෙස අවංකව රටේ තත්ත්වය පිළි අරන් මේකට අලුත් විසඳුමක් අලුත් විදිහට හොයන්න අවශ්‍යයි. ඒකට අවම වශයෙන් මේ අනිත් අයගේ දායකත්වය තරම් අවම වැඩපිළිවෙලක් හදන්න මේ ප්‍රතිපත්ති දැන් ජනාධිපතිතුමා මේ සැරේම දැන්
මන්තුමා අවසන් කරන්න ඔබතුමා
ප්‍රතිපත්ති ප්‍රකාශන හතරක් දුන්නා. එතුමාගේ පහුගේ අවුරුදු හතරමාරේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශන 11ක් දුන්නා. මෙතුමාගේ විනෝදාංශය. ඒ නිසා මේ ප්‍රතිපත්ති බොරු ප්‍රතිපත්ති ප්‍රකාශන වැඩක් නැහැ. ඒ කෙටි කාලින වැඩ පිළිවෙල දැන් ඉවරයි. මාස 9ක් ගත වෙලා තියෙන මෙතුමා වලේට ඇවිල්ලා. කෙටි කාලින වැඩ පිළිවෙලක් යාට දැන් නැහැ. ඒ නිසා අඩු ගානේ මේ ඉතුරු මාස 3යි 6වත් මේ අහිංසක මිනිස්සුන්ට යම් සහනයක් දෙන්න සාධාරණ වැඩ පිළිවෙලක් හදන්න කිය කිය ඉන්න අවශ්‍ය නැහැ කියන යෝජනාව කරමින් මන්නේ ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. මඩ විනාඩියක් වැඩියෙන් ලබා දීම ගැන.